ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳෑමනම් මේ සිකුරාදත් අපි යොමු වෙන සූදානම් වෙන්නේ සමස්ත ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙන තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන අපේ ලොවටා විශේෂාංගයට. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධ අතින්න වාර්තා වුණු උණුසුම් ඒ වගේම වැදගත් තොරතුරු මොනවද කියලා අමල්ගෙම. අයබෝන් අමල් සුබදාසන.
අයබෝන් නිපුන.
හොඳයි අමල්, අපි මීට කලිනුත් අපේ විශේෂාංග වලින් මේ සම්බන්ධයෙන් කතා කරා. දැන් යෙමනේ හූති සටන්කරුවන් රතු මුහුදේ නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාර වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පහුගියදා සඳහන් කළා. ඉතින් මේ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වුණා. ඒ වගේම නාවික අයිතිවාසිකම් මෙන්ම කලාපීය සාමය ආරක්ෂාව අඩපණ කිරීමක් වශයෙන් තමයි මේ ක්‍රියාව ඇත්ත වශයෙන්ම දැක්වෙන්නේ. මේ සඳහා විශේෂම ශ්‍රී ලංකාවෙනුත් යමක් සිදු කරන්න යනවා කියලා වාර්තා වෙනවා. ඉතින් අපි එතනින් අද කතා බහ පටන් ගමු අමල්.
මේ සතියේ විශේෂ කාරණාවක් පිළිට කියන්න තියෙන නිපුණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඔවුන් යෝජනාවක් සම්මත කරගත්තා. විශේෂයෙන්ම යේමනී හූති සටන්කරුවන් විසින් මේ වෙනකොට රතු මුහුදේ ගමන් කරන වාණිජ නෞකාවලට එල්ල කරන ප්‍රහාරයන් වහාම නතර කරන්න කියලා ඔහුට අවවාද කළා. යෝජනාවක් සම්මත කරගත්තා. ඇමරිකාවත් ජපානය විසින් ඉදිරිපත් කරපු යෝජනාව ආරක්ෂක මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණා. මෙතනදී එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා, නොවැම්බර් 19 වෙනිදා ඉඳලා ඊයේ දවස වෙනකොට හූති සටන්කරුවන් විසින් වාණිජ නෞකා 25කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළා තියෙනවා කියලා. මේ ප්‍රහාර වැඩිපුරම ඩ්‍රෝන යාත්‍රා භාවිතා කරමින් එල්ල කරපු ප්‍රහාරයන් මේවා මැඩපැවැත්වීමට ඇමරිකාව ප්‍රමුඛ දැනට එම ප්‍රදේශයේ ස්ථානගත වෙලා තියෙන යුද නෞකාවලට හැකි වුණයි කියලා මේ ප්‍රහාරයන් ව්‍යර්ථ කරන්නට. නමුත් මේ විදිහට දිගින් දිගටම හූති සටන්කරුවන් නාවික යාත්‍රාවලට තර්ජනයක් එල්ල කරන නිසා මේ වෙනකොට රතු මුහුද හරහා ගමන් කරන ඒ ජාත්‍යන්තර වාණිජ නෞකා දැන් ඒ ප්‍රදේශයෙන් ගමන් කරන්නේ නැතිව, ඒ කියන්නේ සුවෙස් ඇල හරහා යන්නේ ගමන් කරන්නේ නැතුව ඔවුන් දින 10ක කාලයක් වැඩිපුර ගෙවලා දකුණු අප්‍රිකාවේ කේප් එක හරහා ගමන් කරන්නට කටයුතු කළා තියෙනවා. ඒ නිසා මුළු ලෝකයේම මේ වෙනකොට නැව් ගමනය සඳහා යන වියදම අධිකෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාව නිසා තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ විදිහට මැදිහත් වෙලා මේ බලපෑම කරේ. මේ බලපෑම කිරීමත් එක්කලා තව අනුතුරු ඇඟීමක් කළා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවත් බ්‍රිතාන්‍යයත් මෙතෙක් ඔවුන් කළා තියෙන්නේ හුතී සටන්කරුවන් එල්ල කරන ප්‍රහාරයන් වලට පිළිතුරු දීලා නැත්නම් ඒවා ව්‍යර්ථ කරන්න කටයුතු කිරීම. නමුත් හුතී සටන්කරුවන් යේමනේ සිට එල්ල කරන මේ ප්‍රහාරයන් ව්‍යර්ථ කිරීම සඳහා යේමනේට ගිහිල්ලා ඔවුන්ගේ ඒ ස්ථානවලට ස්ථාන විනාශ කරන්න කටයුතු කරන්න පුළුවන් ඉඩකඩ තියෙනවා කියන අනුතුරු ඇඟවීම මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව සම්මත වීමත් එක්කම සිද්ධ වෙලා තියෙනවා. මෙතන තව දෙයක් මතක් කරන්න පුළුවන් නිපුණ, ඒ තමයි ශ්‍රී ලංකා රජයත් මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා ඔවුනුත් යුද නැවක් රතු මුහුදට යවන්නට සූදානම් කරනවා කියලා. විශේෂයෙන්ම මේ රතු මුහුදේ නාවික කටයුතු ආරක්ෂා කිරීම සඳහා ඒ ආරක්ෂක වළල්ලක් ඇති කිරීම ඇමරිකාව ගත්තු පියවර. මේ වෙනකොට රටවල් 20කට විතර ආසන්න සංඛ්‍යාවක් මේ විදිහට ඒ ජාත්‍යන්තර රැකවල් කටයුතු සඳහා යොමු වෙලා තිබෙනවා. ඒකට ශ්‍රී ලංකාවත් දායක වෙනවයි කියලා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සඳහන් කළා තියෙනවා. මෙතනදී සඳහන් වෙනවා සතියකට සාමාන්‍යයෙන් රුපියල් මිලියන 250ක විතර අධික මුදලක් වැය වී කියලා මෙවැනි යාත්‍රාවකට ඉන්ධන සැපීමටත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ කටයුතු සඳහා. නමුත් මෙතනදී ශ්‍රී ලංකා රජය සඳහන් කළා තියෙනවා මේ ඔවුන් යොමු කරන නෞකාව මේ වෙනකොටත් ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ ගුරු සංචාරය කරන නිසා ඒක වැඩි වියදමක් ඔවුන්ට දරන්නට සිද්ධ වෙන්නේ නැහැ. මොකද දැනටමත් ඒ ගුරු සංචාරයේ යෙදෙන නැවක් වෙන ප්‍රදේශයකට යොමු කිරීම පමණයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ කාරණාවත් එක්කලා ඇමරිකාව ආරම්භ කරපු නෞකාවලට ආරක්ෂාව සැපයීම මෙහෙයුමට ශ්‍රී ලංකාවත් එකතු වෙනවා. මේ මෙහෙයුමට ඇමරිකාව නම් කළා තියෙන්නේ ඔපරේෂන් ප්‍රොස්පෙරිටි ගාඩියන් කියලා. ඉතින් ඒකට ශ්‍රී ලංකාවේ නාවික හමුදාවත් දායක වීමට දැන් කටයුතු සූදානම් කරලා තියෙනවා.
ඔවමල් දැන් ඒ වගේම මේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර උද්ගත වෙලා තියෙන යුදමය වාතාවරණය ගැන ගත්තහම ඊශ්‍රායලයේ දකුණු ගාසා තීරයට දැඩි ප්‍රහාර මේ සතියේදී එල්ල කළා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ අතරතුරේම ඇමරිකාවේ මැදිහත්වීමෙන් මේ ගෙවිගෙන යන සතියේදී සාකච්ඡා රැසක් සිද්ධ වුණා. මේ සාකච්ඡා මොනවද? ඒ වගේම මේ සාකච්ඡාවලදී මොනවද අමල් ඇත්තෙම කතා බහ වෙලා තියෙන්නේ? මේ ගැන කතා කරමු.
අපි ගැලුවොත් දැන් මේ රතු මුහුදේ කටයුත්තත් මෙතනදී හූති සටන්කරුවන් ඒ ප්‍රහාර නෞකාවලට ප්‍රහාර එල්ල කරන්න යොමු වෙලා තියෙන්නේ. ඔවුන් සඳහන් කරන්නේ ඒ ගාසා තීරයේ පලස්තින ජාතිකයන්ට වෙන ව්‍යසනයට ප්‍රතිප්‍රහාරයක් හෙළට තමයි මේ විදිහට ජාත්‍යන්තර නෞකාවලට ඔවුන් ප්‍රහාර එල්ල කරන්නේ. මේ අතරම ඊශ්‍රායලයට සම්බන්ධ නෞකා ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාර ඇති කරන්නේ කියලා සඳහන් කරලා තියෙන්නේ. මෙතනදී දැන් ගාසා තීරයේදී අලුත්ම තත්ත්වය තමයි අරිපන ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන් උත්සන්න කළ තිබුණා. මේ ප්‍රහාරවල ප්‍රතිඵලයක් හැටියට බ්‍රහස්පතින්දා වෙනකොට පුද්ගලයන් 62ක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා සඳහන් වුණා. මේ ගාසා තීරයේ ඔක්තෝබර් 7 වෙනිදා ඉඳලා මේ දක්වා වෙනකොට 23,400කට ආසන්න සාමාන්‍ය වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා හමාස් සංවිධානය සඳහන් කරනවා. මේ සංඛ්‍යාවෙන් 3/2කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ කුඩා දරුවන් හැටියට තමයි සඳහන් කරන්නේ. ඉතින් අපි දන්නවා ඔක්තෝබර් 7 වෙනිදා හමාස් සංවිධානයේ ඊශ්‍රායලයට එල්ල කරපු ප්‍රහාරය ඒකට ප්‍රතිප්‍රහාරය හැටියට තමයි මේ දිගින් දිගටම මේ විදිහට ගාසා තීරයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන්නේ. හමාස් සංවිධානයේ එල්ල කරපු ප්‍රහාරයේදී ඔක්තෝබර් 7 වෙනිදා ඇතිවෙච්ච ප්‍රහාරයෙන් ඊශ්‍රායල් සාමාන්‍ය වැසියන් 1,140ක් මරුණයි කියලා තමයි වාර්තා වෙලා තිබුණේ. ඉතින් මේ වෙනකොට තවමත් හමාස් සංවිධානය සතුව ඊශ්‍රායල් පුරවැසියන් 130 දෙනෙක් තවමත් ඔවුන්ගේ ග්‍රහණයේ ප්‍රාණ අපකරුවන් හැටියට තියාගෙන ඉන්නවයි කියලා විශ්වාස කෙරෙනවා. ඉතින් මේ යුද්ධය මේ කලාපයෙන් අනිකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඇමරිකාවේ අරගෙන තියෙන උත්සාහයේ තව ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වෙනකොට ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මේ වෙනකොට බද පෙරදිග අලුත් තවත් සංචාරයක් සඳහා යොමු වෙලා තියෙන්නේ. ඔහු ඊජිප්තුවට ගමන් කරලා ඊජිප්තු නායකයන් සමගත් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ. මේ තියෙන අර්බුදය කුමන විදියකටද මේක විසඳගන්නේ කියන කාරණාව ගැන සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අවසන් වුණාට පස්සේ ගාසා තීරයේ පාලනය කවුද බාරගන්නේ, ඒ වගේම ගාසා තීරයත් බටහිර ඉවුරත් කියන මේ පලස්තීන ප්‍රදේශ ඒවා නැවත එකතු කරලා ඒ පලස්තීන අධිකාරී යටතට ඒවා ගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්ුත් බ්ලින්කන් රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡා කළා කියලා වාර්තා වුණා. මේක ඇමරිකාව ගන්න තවත් අලුත් උත්සාහයක්. මේ ඇති වෙලා තියෙන යුදමේ තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ඒකට පලස්තීන පැත්තෙන් මොහමඩ් අබ්බාස් පලස්තීන නායකයත් සමගත් සාකච්ඡා පැවැත්වුවා කියලා වාර්තා වෙනවා. ඒ ඉදිරියේදී කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැනත් ඇමරිකාව අවධානය යොමු කළා තමයි මේ විදිහට ඇන්තනි බ්ලින්කන් මේ අලුත් සංචාරය ආරම්භ කළා තියෙන්නේ.
හොඳයි, මේ අතරතුරේ පැපුවා නියුගිනියාවේ විශාලතම නගරවල යම් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වුණා. ඉතින් මේ නිසා පුද්ගලයන් 15 දෙනෙකු පමණ මේ වෙද්දි මියගිය බවට තමයි වාර්තා වෙන්නේ. සොල්දාදුවන්, පොලිස් නිලධාරීන් වගේම බන්ධනාගාර නියාමකයන් පිරිසක් රජයට එරෙහිව විරෝධතාදියත් කිරීමත් එක්කම තමයි මේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. කොහොම නමුත් අවනීතිය මැඩලීමට තමන් හැකි සියලුම දේ කරන බවට පැපුවා නියුගිනියාවේ අග්‍රාමාත්‍යවරයා මේ සතියේදී ප්‍රතිඥා දුන්නා. මේ තත්ත්වය මොන වගේ දමල්?
ඒක ඇත්තටම සුවිශේෂී සිද්ධියක්. ආරක්ෂක අංශවල ඔවුන්ට ලැබෙන ඔවුන්ගේ පඩිය ප්‍රකාශන පත්කරපු නැති විදිහට ඔවුන්ගේ පඩියෙන් විශාල මුදල් ප්‍රමාණයක් කපා හැරලා තිබුණා කියලායි වාර්තා වෙන්නේ. ඉතින් ඒකට ප්‍රතික්‍රියා දැක්වීම සඳහා මේ විදිහට පොලිසියත් ඒ වගේම ආරක්ෂක අංශත් වැඩ වර්ජන එහෙම නැත්නම් තමන්ගේ රාජකාරියෙන් ඉවත් වී සිටීමක් වාර්තා වුණා. ඉතින් ඒ ආකාරයෙන් විශේෂයෙන්ම පොලිසිය සහ හමුදාව මේ විදිහට වැඩ වර්ජනයක් වගේ තත්ත්වයකට පත්වෙනවත් එක්කම රට තුළ ප්‍රධාන නගරවල අස්ථාවරභාවයක් ඇති වෙලා මේ හමුදාව පොලිසිය විසින් දියත් කරපු විරෝධතාවන් වලට සාමාන්‍ය වැසියනුත් එකතු වෙලා පස්සේ මේක ලොකු කාලගෝට්ටියක් බවට පත් වෙලා ඊට පස්සේ විශේෂයෙන්ම නගර මැදේ තියෙන ව්‍යාපාරවලට ප්‍රහාර එල්ල කරලා ඒවා මංකොල්ල කෑමේ වැඩපිළිවෙලක් තමයි පෞද්ගල දවස් කීපෙදී ඇති වෙලා තිබුණයි කියන්නේ. ඉතින් මේ වෙනකොට පපුවා නියුගිනි බලධාරීන් සඳහන් කරලා තියෙන්නේ ඔවුන් මේ කැරලිකරුවන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවයි කියලා. ඒ එක්කම හමුදා සහ පොලිසියේ මාසික වේතනය මේ ආකාරයෙන් විනාශ වුණේ ඒ පරිගණකයක ඇතිවෙච්ච දෝෂයක් නිසාය, නැත්නම් මේ රජය විසින් ඔවුන්ගේ පඩිය කප්පාදු කරන්න යොමු වුණේ නැහැ කියන කාරණාව බලධාරීන් විසින් මේ වෙනකොට සඳහන් කළ තියෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් විරෝධතාවයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයක් එක්කලා මේ වෙනකොට ඒ 15 දෙනෙක් මිය ගියයි කියලා සඳහන් වෙනවා. ඊටත් වඩා වැඩි පිරිසක් මේ වෙනකොට තුවාල ලැබුවයි කියලත් වාර්තා වෙනවා. ඉතින් මෙතනදී පපුවා නිව්ගිනි රාජ්‍යයේ මේ ස්ථාවරභාවය පවත්වාගෙන ඒ වගේම නීතිය සාමය ආරක්ෂා කිරීමේ කටයුත්ත ඒ පිළිබඳ නැවතත් අවධාරණය කළ තියෙනවායි කියලා සඳහන් වෙනවා. ඉතින් මෙතනදී ඔස්ට්‍රේලියාවත් පපුවා නිව්ගිනියට යම් කිසි සහායක් ලබා දෙන්නට, එහෙම නැත්නම් මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇන්තනි ඇල්බනීසි අග්‍රාමාත්‍යවරයා පපුවා නිව්ගිනි බලධාරීන් සමග සාකච්ඡා කළයි කියලා වාර්තා වෙනවා. ඒකම සියලු පාර්ශ්වවලින් ඔස්ට්‍රේලියාව ඉල්ලීමක් කළයි කියලා සඳහන් වෙනවා. සාමකාමීව සංසුන්ව කටයුතු කරන්නටයි කියලා මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්වය ඉක්මනින් සමනය කර ගැනීමට, මේක පඩිපතේ ඇතිවෙච්ච සුළු ප්‍රමාදෝෂයක් නැත්නම් සුළු වැරැද්දක් නිසා මේ විදිහට රට පුරාම කැරලි ගැසීම නිසා රට අස්ථාවර වෙන තත්ත්වයකට පත් වුණයි කියන කාරණා මතුවලා තියෙනවා. ඒ එක්කම පපුවා නිව්ගිනි බලධාරීන් මේ වගේ සඳහන් කළ තියෙනවා ආරක්ෂක අංශවල පොලිසියේ පරිගණක දෝෂ නිසා ඇතිවෙච්ච ඒ ප්‍රශ්නය මේ වෙනකොට निराකරණය කිරීමටත් කටයුතු කළ තියෙනවා කියලා.
හොඳයි අමල්, පහුගිය සතියේදී වාර්තා වුණු තවත් ආන්දෝලනාත්මකේ වගේම කනගාටුදායක පුවතක් තමයි මේ ජපානයේ ටෝකියෝ ගුවන් තොටුපළේදී සිද්ධ වුණ ගුවන් අනතුර. මේ ගුවන් තොටුපළේ දහවන පතේදී ජපාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් වෙරළ ආරක්ෂක ගුවන් යානයක ගැටීමත් එක්ක තමයි මේ අනතුර සිදු වුණේ. ඉතින් කොහොම නමුත් මේ සිදුවීමත් එක්ක ජපානයේ සිය ගුවන් ගමන් පාලන ප්‍රෝටෝකෝල මේ සතියේදී දැඩි කරන්න තීරණය කළා. ඒ වගේම මේ ඇලස්කා ගුවන් සමාගමේ බෝයිං 737 මැක්ස් 9 ගුවන් යානයක උඩුගුවනේදී දොරක් විශේෂම ගුවන් යානයට සම්බන්ධ කොටසක් ගැලවීමේ සිද්ධියකුත් මේ සතියේදී වාර්තා වුණා. නමුත් කිසිම පුද්ගලයෙකුට මේ හේතුවෙන් හානියක් සිදු වුණේ නැහැ. කොහොම නමුත් මේ සිද්ධියත් එක්ක ඇමරිකාවත් බෝයිං 737 ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමු කළා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි මේ ගැන තමයි එහෙමනම් අවසාන වශයෙන් විස්තර කතා කරමු.
වගේ ජපානයේ හනේඩා ඒ ගුවන්තොටුපළේ වෙච්ච ඒ අනතුරෙන් පස්සේ දැන් ඔවුන්ගේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළ තියෙනවා ඔවුන් මෙතෙක් පාවිච්චි කරපු ක්‍රමවේදයන් වෙනස් කරලා ගුවන් ගමන් පාලනය කිරීම සම්බන්ධයෙන් මීට වඩා වෙනස් පියවරකට ඔවුන් යොමු වෙනවායි කියලා. ඉතින් මේ වෙනකොට ඒ ජනවාරි 2 වෙනිදා ඇතිවෙච්ච ඒ ගුවන් අනතුරෙන් පස්සේ ඔවුන් දැනට මූලික පරීක්ෂණ සොයාගෙන තියෙනවා. ඒ කුඩා කෝස්ට් ගාඩ් ගුවන් යානයට ධාවන පතේ ඔවුන්ට ඊළඟ අවස්ථාව තියෙනවා ගුවන් ගත වෙන්න කියලා සඳහන් කළා තිබුණා. නමුත් ඒ ගුවන් යානයේ නියමුවා ඒක වැරදි විදිහට වටහාගෙන ඔහු හිතලා තියෙන්නේ ඔහුට තමයි දැන් අවස්ථාව ලැබිලා තියෙන්නේ ධාවන පතේ පාවිච්චි කරන්නට කියලා. ඒ අනුව තමයි ඔහු ධාවන පතේට පිවිසලා තියෙන්නේ. ඉතින් දැන් ඒ ක්‍රමවේදයන් වෙනස් කරලා මින් ඉදිරියට ජපාන ගුවන් ගමන් පාලක මැදිරිය ඊට පස්සේ ගුවන් නියමුවන්ට තමන් කීවෙනි අටද ඊළඟට මේ ධාවන පතේ පාවිච්චි කරන්න යොමු වෙන්නේ කියන ඒ අංකය මීට කලින් සඳහන් කරනවා. ඔවුන් ඔවුන්ට ඉස්සරහ තව ගුවන් යාන දෙකක් හෝ තුනක් තියෙනවා. එහෙම නැත්නම් ඔහු තමයි ඊළඟට ගුවන් ගත වීමට සූදානම් වෙන්නේ කියලා ඔවුන්ට ඔවුන්ගේ අංකය ලබා දීමේ ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදය දැන් නතර කරලා ගුවන් ගත වෙන්න අවසර දෙනවද නැද්ද කියන කාරණාව පමණක් ප්‍රකාශ කරනවායි කියලා ඔවුන් ඔවුන්ගේ මේ ගුවන් පාලන ක්‍රමවේදය දැඩි ලෙස වෙනස් කරන්නට කටයුතු කළා කියලා වාර්තා වෙනවා. ඉතින් මේකත් එක්ක තව කාරණාවක් ඇති වුණා පහුගිය සතියේ නිකුණ. ඒ තමයි බෝයිං මැක්ස් 737 900 වර්ගයේ ගුවන් යානයක ඇත්තටම මේක දොරක් කියලා අපි සඳහන් කරන්නට අමාරුයි. ඒක දොරක් වගේ පෙනෙන්නට තිබුණට ඒක සඳහන් කරන්න පුළුවන් ඩමි දොරක් හැටියට මේ ගුවන් යානයේ මගින් සංඛ්‍යාව වැඩිපුර ගෙන යන්නට ඔවුන් බෝයිං සමාගම මේ විදිහට දොරක් හැටියට පෙන්වා තිබුණට ඇත්තට මේක දොරක් නෙමෙයි එතන තිබිලා තියෙන්නේ. ඒක ගුවන් යානයේ බඳේ කොටසක් හැටියට තිබුණේ. නමුත් මේ කොටස මේ පැනලය ගුවන් යානය අඩි 15,000ක විතර වගේ උඩ පියාසර කරන අවස්ථාවේදී ගැලවී යාමත් එක්කල ගුවන් යානය අනතුරකට පත් වෙන තිබිච්ච අවස්ථාවක් ගුවන් නියමුවන් ගුවන් යානය ඉතාමත් ඉක්මනින් නැවතත් ගුවන් තොටුපළට ඇවිල්ලා සියලු දෙනාම ඒ නිරුපද්‍රිතව ගුවන් යානය නැවත ගොඩබස්සන්නට හැකි වුණා. නමුත් මේ ක්‍රියාවත් එක්කලා මේ වෙනකොට බෝයිං සමාගම සඳහන් කරලා තියෙනවා මේ විදිහට මේ ගුවන් යානයේ කොටසක් උඩුගුවනේදී කඩා යාම සම්බන්ධයෙන් ඔවුන් ඒකේ වගකීම බාර ගන්නවායි කියලා. ඒ එක්කම ඒ සම්බන්ධයෙන් ඔවුන් දැන් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා කොහොමද මේක වුණේ කියලා. ඉතින් ඒ පරීක්ෂණයේ ඒ වාර්තාව ලැබෙන තුරු මේ වෙනකොට ඇමරිකානු සිවිල් ගුවන් බලධාරීන් මේ වර්ගයේම මේ විදිහම ගුවන් යානා 171ක් පියාසර කිරීම තහනම් කරලා තියෙනවා. ඉතින් මීට කලින් අවස්ථාවලදීත් අපි කිව්වා දැනට අවුරුදු කිහිපයකට කලින් මේ විදිහටම මේ බෝයිං 737 මැක්ස් 9 කියන ගුවන් යානා දෙකක් කඩා වැටුණා. ඒකට හේතු වුණේ ඒ ගුවන් යානයේ ඔටෝ පයිලට් එකේ තිබිච්ච පරිගණක මෘදුකාංගයක දෝෂයක් නිසා තමයි ඒ විදිහට ගුවන් යානා දෙකක් කඩා වැටුණේ. පසුව ඒ ගුවන් යානා වසර කිහිපයක් ඒවට පියාසර කරන්න අවසර නොදී ඒ මෘදුකාංග හරියාකාරයෙන් නැවතත් නිර්මාණය කරාට පස්සේ තමයි ඒවට ගුවන්ගත වෙන්න අවසර ලබා දෙල තිබුණේ. ඉතින් මේ අවස්ථාවේදී ඇලස්කා ප්‍රාන්තයේ උඩුගුවනේ ඇතිවෙච්ච අද හදිසි තත්ත්වයක් එක්කලා මේ ආකාරයෙන් ගුවන් යානා 200කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනකොට ඒ ආකාරයෙන් අපි කියන මේ ග්‍රවුන්ඩ් කරලා තියෙනවයි කියලා. කෙසේ වුණත් බෝයිං සමාගම මේ වෙනකොට පිළිගන් තියෙනවා ඒ යානා නිෂ්පාදනය කිරීමේදී වෙච්ච යම් කිසි අඩුපාඩුවක් නිසා මේ විදිහට මේ ගුවන් යානය අනතුරටපත් වුණායි කියලා. ඒකම මේ ඇලස්කා ගුවන් සමාගමත් සඳහන් කරලා තියෙනවා. ඔවුන් සතු මේ වර්ගයේම අනෙකුත් ගුවන් යානාවල ඔවුන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ට සොයාගන්නට පුළුවන් වුණයි කියලා. ඒ බඳේ සමහර කොටස් ඒවා හරියාකාරයෙන් සවිකල්ලා තිබුණේ නැහැ. ඒවා ඒත දෝෂ ඔවුන්ට සොයාගන්නට හැකි වුණයි කියලා. ඉතින් මෙවැනි වටපිටාවක් තුළ තමයි බෝයිං සමාගමට මේ නැවතත් ඉතාමත් මේ දුෂ්කර තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
හොඳයි අමල්, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සිකුරාදාත් සම්බන්ධ වෙලා මේ උණුසුම් තොරතුරු අපිට ගෙනාවට. එහෙනම් අපි ලබන සතියේ යලිත් මුණ ගැහෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් මිතුන.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.